திருவான்சரணாய் சார், சீர்தநாடம் திருவான்சரணாய் மமாமி கிய அங்கஹருவாத தர்ம சாகச்சாவ ரெட்டியன மட் சாபாகிய லெபுனினே நமுத் மம ரெக்கோர்டின் கேவுவா கே ரெக்கோர்டின் கேதி உபதுமா அரு ஹவுது மௌத்துமியாக்கு அஹாப்பு பிரஸ்னகட்ட உத்தரவாசிங் அப்பி மே தங்கின தென மே லோக மே தங்கின தென கியல அப்பிவ கெனாவா அரு உபாதாய ரூப கியன தெனத்து එතකොට ඒ උපාදාය රූප ඇත්තටම ඒක හරි වටිනවා. අපි මෙච්චර කල් මම නම් දැනගෙන හිටියේ නැහැ උපාදාය රූප කියන්නේ මොකද්ද කියලා හැමදාම කියෙව්වට. එතකොට එතනින් එහාට අර ප්‍රශ්න වගේක් ඇහුවා එතන සහභාගී වෙලා ඉක්වයි. මං හිතන්නේ එතනින් එහාට ඒ ගැටේ ගහන තැනට අපිව ගෙනාවා. හැබැයි මම දැනගන්න කැමති අපිට ගැටේ ලෙහා ගන්නත් පුළුවන්ද ඒ විදිහට මේ ධර්මය අපි දන්න දේ පැත්තකින් තියලා ධර්මයට අනුකූලව මේ අපිට ගැටේ ලෙහා ගන්න පුළුවන්ද කියන එක මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්.
නිර්වාණ සරණයි. ගැටේ දිහනට වඩා අපි කරන්නේ ගැටේ අඳුර ගන්න එකයි වැදගත් වෙන්නේ. ප්‍රශ්න වලට උත්තර හොයනට වඩා ප්‍රශ්නේ මොකද්ද කියලා විමසන්න ඕන. තේරුම් ගන්න ඕන. අපි පුරුදු වෙලා තියෙන හැම තිස්සෙම උත්තර හොයන්නේ කොහොමද මේක නැති කරන්නේ කොහොමද මේක ලිහන්නේ. ඒ ලිහීම උත්තරේ කියන්නේ ඒක අර වුණාට පස්සේ වෙන දෙයක්. අර දේවතාවෙක් ඇවිල්ලා අහනවා මේ නාම රූපේ තව පඨවිය ආපෝ තේජෝ වායෝ නිරුද්ධ වෙන්නේ කොතනද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තමයි මම කෙටියෙන් කියන්නේ ඒ නිරුද්ධ වෙන්නේ නැති වෙන්නේ කොතනද ප්‍රශ්නේ වැරදි. ඒ කියන්නේ ඒක අහන්නේ ඇයි? මේක ගැටයක් කියලා දැනගෙනනේ. ප්‍රශ්නයක් කියලා දැනගෙනනේ. නැත්නම් දුකක් මොකක් හරි පීඩාවක් කියලා දැනගෙනනේ අහන්නේ. මේක නැති වෙන්නේ කොතන? මොනව කළත් හරියන්නේ නැහැ මේවා තියෙනකන් ප්‍රශ්න ගැට. ඒකට බුදුරජාණන් වහන්සේ වෙන්නන්නේ ඔක නිරුද්ධ වෙන්නේ නැත්නම් නැති වෙන්නේ කොතනද කියලා නේ අහන්න ඕන. නොපිහිටන්නේ කොහොමද? එත ආපෝතකේ ජෝ පටවිය වායෝ නගාදති. නොපිහිටන්නේ නගාදති කියලා තමයි බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ. එතකොට සතර මහා ධාතු අපිට හිතන්නේ මේ සතර මහා ධාතුව හින්දා ප්‍රශ්න, සතර මහා ධාතුව හින්දා දුක. ඒ සතර මහා ධාතු හින්දා මේ ප්‍රශ්නේ තියෙනවා කියන එක ටිකක් විමසන කෙනෙකුට පැහැදිලි වෙනවා. ඒ රූප කියන එක ප්‍රශ්නයක්. ඒකට ඒ පිරිස ඒක දකින පිරිස උත්සාහ කරනවා ඒ රූපෙන් එතර වෙන්න, රූපෙන් මිදෙන්න. ඒක විමුක්තිකාමයෙන් කරපු වැඩක් ඒක. يعني රූපය නැතුව හිටියොත් එහෙම හරි සැනසුමක් තියනවා. ඒක ඇත්ත. හැබැයි බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඊට වඩා වෙනස් පැත්තක්. එත්ත අපෝච පඨවි තේජෝ ආයෝ නගාදති. මෙන්න මෙතනයි ආපෝ පඨවි තේජෝ ආයෝ නොපිහිතං කියලා ප්‍රශ්නේ නිවැරදි කරලා උත්තරේ දෙනවා. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. මේ නාම රූප ශේෂයක් නැතිව ප්‍රරෝධණය අපාහැරීම. නාම රූප ශේෂයක් නැතුව අපා හරින තැන අපාහැරීම කියලා කියන්නේ එත්ත ආමාංච රූපංච අසේසං උපරුජ්ජති. ඒ වගේ දිග කොට මහත කෙටි ගොරෝසු සිවුම් වගේවා නොපිහිටන තැන. පස්සන් දීගංච අනුන්තුූලං මහම කියන්නේ අනු කියන්නේ ඒ සියුම් මහත් තූල කියන්නේ ඒවා කොහෙද නොපිහිටන්නේ අන්න එතනයි පටව්‍යාපෝතේ ජෝවායෝ නොපිහිටන් කියන එක ඒ ඒ ස්වභාව. එතකොට මේ නාම රූප පිහිටියේ නැත්තම් තමයි මේ පටව්‍යාපෝතේ ජෝවායෝ නොපිහිටන්. අපි විස්තර කරන්නේ නාමේ රූපේ වෙන්නේ මෙන්න මෙහෙමයි, මේ ගැටේ ගැහෙන්නේ මෙහෙමයි, මේ සිද්ධ වෙන්නේ මෙහෙමයි කියලා දැන් ඒක ගැන තව විස්තරයක් එනවා. එතකොට ඒ විස්තරේ එනවා කියන්නේ මතක තියාගන්න ඒක ඒකට පිහිටලා අහුවෙලා නාම රූප ගැට ගැහෙන්නේ මෙහෙමයි, නැත්නම් ඔක නාම රූපේ මේ ගැටේලා නැති වෙනවා නාම රූපේ අභ්‍යන්තරේ බාහිරයට ගැට ගහනවා. ඒ සිද්ධි ඔක්කොම ඇත්ත. ඇත්ත වුණාට ඒක අර උපරෝධණය නෙවෙයි. ඒ කපා හැරිලා නෙමෙයි. ඒක ගැන විස්තරයක් ඇවිදලා. ඒකට බලන්න මේ එකත් පොඩ්ඩක් සිහියේ තියාගන්නකෝ. ආයේ බුදුදහම බොහොම සිහියෙන් නුවණින් අහන්න ඕන, විමසන්න ඕන කියන එක. ඒකට ඒ දැන් ගැටේ ලිහනවා කියන්නේ නාම රූප ගැටේ ලිහනවනේ. ගැටේ ලිහන්න නම් උත්සාහයක් තියෙනවා. ඒකට ඒ උත්සාහෙත් අවශ්‍ය නැහැ නාම රූප කපා හැරෙන තැන, උපරෝධණය වෙන තැන. ඒකයි අර තමන්ට ලැබෙන්න බැහැ කියන්නේ. තමන්ට මුකුත්ම ලැබුණා නම්, ලැබීමක් වුණා නම් ඒක මම නැත්තම් සක්කාය දිට්ඨිය. තමන්ට මොනවම හරි අදහසක් ආවනම් ඒ ලැබීමක් වුණා. කාටද ලැබීම වුණේ? මට. එතනින්ම ඒ බුදුදහම නෙවි. ඒක අන්‍ය තීර්ථකයෝ හොයපු විමුක්තිය. ඒ වගේ අදහසක් තමයි. යම් කිසි අදහසක් ආවද දන්නේ. පෙරවන් සරණයි.
එන්නෝනේ මෙහෙම කියනවා. එතකොට අපිට මේ මේකෙන් මිදෙන්න අර රසලෝමේ මේ උදාහරණයම තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ අපි කොහොම හිතුවත් අපි අහුවෙනවා.
ඒක හරි. ඒකම තමයි බුදුහාමුදුරුවෝ ඒ වගේ උපමාවක් දෙන්නේ. මේක අල්ලන්නම බෑ. කරන්නම බෑ. මොන විදිහකට හරි කළොත් අහුවෙලා. ඒ කියන්නේ අස්සලෝමෙන් අස්සලෝමිට විදින එක ලේසි. සක්කාය සක්කාය විදිහට දකින්නට වඩා. ඒකයි මේක මුකුත් කරන්න නෙමේ, මේක දකින්න දැක්මක්, අවබෝධයක්. ඒ දැක්ම තුල තමයි මාර්ගයට එළඹෙන්නේ. වෙන කිසිම විදිහක් නැහැ. ඒකයි ඒක සම්මා දිට්ඨිය මුල් වෙලාමයි මාර්ගය. වෙන විදිහක් නැහැ. වෙන විදිහක් අපි කරනවා නම් ඒක අන්‍ය තීර්ථකයේ වඩපු විමුක්තිය පැත්තට යන එකක්. අනේ තීර්ථක වඩපු ඒ විමුක්තිය පැත්තට යනවා මිසක් අපි බුදුදහම නෙවෙයි කියන එක මේ ඒක අපිට උදව් වෙනවා බුදුදහම තව තව හොයන්න. පැහැදිලි නේද? මේක කොච්චර සියුම්ද මේ බුදුදහම කියන එක තමයි මතුවෙන්න ඕනේ. ඒක හරියටම හරි. අපි හිතන තරම් ලේසි නෑ මේ ධහම කියන එක. ඒ කියන්නේ මේ භාවනාවක යෙදුන පළියටම ඉතර වෙන මාර්ගයට වැටෙන්නේ නැහැ. ඉතින් මූලික භාවනා කරන එක හොඳයි. මොකද ඒකෙන් හිත සංසුන් වෙනවා. ඒ සංසුන් මනසට ධහම ඇහෙන්න ඕන මොකද්ද මේ බුදු කෙනෙක් පෙන්වන්නේ කියන එක. හොඳයි. මේ ඔහම මේ ප්‍රවාහගෙන යන්න තව තව. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි.
සරණයි. තව මං කියන දේ ඇහෙන්න ඇති නේද? ඇහුණාද?
මට නම් ඇහුණා.
ඔව්.
පෙරවන් සරණයි ડોක්ටර්. මේ ඇහුණා, පැහැදිලිව ඇහුණා. මම පොඩ්ඩක් ප්‍රමාද වෙලා සම්බන්ධ වුණේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ අපගේ මඤ්ඤණාවල් කියලා කිව්වොත් ඒක හරිද?
ඔ පටවි ආපෝ තේජෝ වායෝ කියන්නේ මඤ්ඤණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද? මූලපරියාය සූත්‍රයේ තියෙනවා පටවින් පටවිතෝ මඤ්ඤති. කවුද? පෘථග්ජනයා. සේක පුද්ගලයා මා මඤ්ඤති, රහතන් වහන්සේ හරි බුදු කෙනෙක් හරි න මඤ්ඤති. න මඤ්ඤති කියන්නේ මඤ්ඤණාව අදාළම නැහැ. හැබැයි සේක පුද්ගලයාට මඤ්ඤණා වෙනවා. එයා ඒ වුණාට දන්නවා එක මඤ්ඤණාව කියලා. ඒ හින්දා එකින් ඉවත් වෙන්න උත්සාහය, කියන්නේ මා මඤ්ඤති තමයි ඒ මාර්ගය කියන එක. සේක පුද්ගලයාට විතරයි මා මඤ්ඤති. පෘථග්ජන ස්වභාවයේදී පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවා. තියෙනවා කියන්නේ දැන් ඇති වෙලා නැති වෙනවා කියන්නේ තියෙනවා කියන එක. මේක ක්ෂණයයි කියන්නේ තියෙනවා කියන එක. පඨවිය කියන්නේ තදගතිය කියන එක. ඒ තියෙනවා කියන එකම තමයි. පඨවිය ගැන මොන විස්තරේ කළත් ඒක තියෙනවා කියන එක. හරි. පෙරවන් සරණයි.
එහෙනම් පෙරවන් සරණයි. දැන් අර මහා රාහුල රාහුලෝවාද සූත්‍රයේදී බුදුන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට කුඩා ස්වාමීන් වහන්සේට කියනවා මේ එළියේ තියෙන පටවි ඇතුළත් පටවි අන්න එහෙම. එතකොට එළියේ තියෙන්නේ තේජෝ ගතිය ඒ සමානමයි ඇතුළේ තියෙන තේජෝ ගතිය. අන්න එතකොට එහෙම විස්තර කරන්නේ දැන් මේක මඤ්ඤණාවක් බව දැනගෙනනේ. එතකොට ඒකේ පොඩ්ඩක් එතකොට එහෙම කරන්න අදහස ගැන පොඩ්ඩක් තේරුම් කරන්න පුළුවන්ද?
ප්‍රශ්නේ ආයේ යොමු කරනවද මට පොඩ්ඩක්
මුන්නේ. මේ තේරුවා සරණයි. දැන් අර රාහුලෝවාද සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ රාහුල කුඩා ස්වාමීන් වහන්සේට කියනවා මේ බාහිරේ තියෙන්නේ බාහිරේ තියෙන පටවි ඒක ඒක මේ මම ඒක මම මගේ කියලා ගන්න බෑ. ඒක ඒ ඇතුලේ තියෙන්නේ ඒ පටවිමයි. එතකොට ඒකත් ඒක මම ඒකත් මට මම කියලා ගන්න බෑ. ඒ දෙකම එකයි. මේ ඒ එතකොට තේජෝ වායෝ එතකොට මම අනිකා මන් තේරුම් අරගෙන තියෙන අදහස එතකොට මේ මේවා අපි මඤ්ඤණාවෙන් තේරුම් ගන්න ඒවානේ. එහෙම බව දැනගෙන බුදුපියාණන් වහන්සේ එහෙම කියන්න හේතු ඒක කියන්න අදහස මොකක්ද කියලා පොඩ්ඩක් තේරුම් කළ දෙන්න පුළුවන් නම් තිරුවන් සරණයි.
එතකොට මේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ ලැබිලා. එතකොට
ඔව් එතකොට ඒ වෙලාවේ කිය ඒ වෙලාවේ දේශනා කරන්නේ මේ පෘථග්ජන මට්ටමින් දකින්න විදිහක් තමයි දේශනා කරන්නේ.
ඒක මෙහෙම ගන්න පුතග්ජන විදිහෙන් දකින විදිහ දේශනා කරනවා කියනවට වඩා පුතග්ජන භාවයෙන් නිදීම සඳහානේ ධම දේශනා කරන්න. එතකොට ලෝකෝත්තර දේ කියන්න බැහැනේ. මේකේ කියන්න පුළුවන් පුතග්ජනයා ඉන්න වැරද්ද ගැන විස්තරයක් විතරයි කරන්න පුළුවන්. තේරෙනවද? ඔන්න ඔතන අපි ගොඩක් තේරුම් ගත්ත නැති තැන. දැන් අර බල්ලගේ උපමාව ගන්න. බල්ලා වතුරට ඉබිලා රැවටිලා ඉන්නවනේ. දැන් බල්ලා වතුරට ඉබිලා රැවටිලා ඉන්නවා, තව බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට බල්ලට අවබෝධ කරවන්න නම් කතා කරන්න වෙන්නේ වතුරේ ඉන්න බල්ලාගේ සිද්ධියම නේද? වෙන එකක් කතා කරලා වැඩක් නෑ. හරි. එතකොට පෘථග්ජනයාට ඒ කතා කරන්න දේශනා කරන්න වෙන්නේ පෘථග්ජනයා ඉන්න ලෝකේ ගැන. අපි රැවටිලා ලෝකයක් හදාගෙන නම් ඒ ලෝකේ ගැන විස්තරයක්මනේ බුදුහාමුදුරන්ට කියන්න වෙන්නේ, අමුතු දෙයක්
නෙමෙයිනේ.
එතකොට ඒ විස්තරේ කරන්නේ මොකටද? මම අර ඉස්සෙල්ලා කිව්වේ දැන් අපේ ගැටේ ලියන්න නෙමෙයි ගැටේ පිළිසිඳ දකින්න
ඕන.
නාම රූප ගැන විස්තරයක් එනවා කියන්නේ ලිහුණා නෙමෙයි. ඒ තව ලෝකෙට තව විස්තරයක් ආවා. දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ ඊතර වෙන දහමක් නිසා තව දැනුමක් අවබෝධයක් එන එකක් නෙවෙයි. ඊතර වීම වෙන්නේ අන්නතන් තමයි මේක මේ අමුතුම සිද්ධිය වෙන දහමකට වඩා මේ බුදු දහම වෙනස් වෙන්නේ. දැන් අනිත් ඒවායි කියන්නේ දුක නැති කරන්නනේ. බුදුහාමුදුරුවෝ කියන්නේ දුක නැති කරන්න නෙමෙයි. දුක පිරිසිඳ දකි පරිඤ්ඤයං. දුක පිරිසිඳ දකින්න කිව්වම ඒසත් දුක නැති කරන්න කිව්වේ නෑ. අනිත් හැමෝම කරේ දුක නැති කරන්න උත්සාහයක යෙදුනේ. ඒකට මේක උත්සාහයක් නෙවෙයි. උත්සාහ කරලා බෑ, වෑයම් කරලා බෑ. අර මොකක්ද ඕගතරණ සූත්‍රයේ තියෙන්නේ? වෑයම් කරලා බෑ නිකන් ඉඳලා. නේද?
එහෙමයි.
එතන තමයි මේ හරි අමාරු ඉතින් තේරුම් ගන්නවා කියන එක නේද? ඒක තමයි මේ දහම සියුම් කියන්නේ. අස්සලෝමෙන් අස්සලෝම එක විදිහින් ඉන්න ලේසි මේක දකින්න එක ඊට වඩා අමාරුයි කියන්නේ නිකන් මේ. ඔව්.
පිරිසිද දකින්නවා කියන්නේ අර ඒක අර මේ බැලුවට තේරෙන්නේ අත්දැක්කමයි ඒක දැනෙන්නේ ඒක දැන් අපි දේවල් තියෙනවා කියලා අරගත්තාමයි නැතුව දේවල් සකස් වීමක් බව දකින්නකටයි ඒකේ යම් අත්දැකීමක් තියෙනවා මම හිතන්නේ ඒක 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 කියලා මේ පිරිසිද දකින්නවා කියන එක දරුවන් සර්ණයි
එතන තමයි මූලිකව භාවනාවකට යොමු වෙන්නේ. භාවනා කරනකොට ඔන්න මුලින් අත්දැක්ක ඒවා හොඳට සිහිය පිහිටනකොට ඒවා මුලින් සංවේදනා මතු වෙලා ඒවා නැති වෙලා යනවා. හරි. දැන් නැතුව ඉන්න අත්දකින්න දැන් ශරීරය අත්දැක්ක දැක ඉන්නවා. ඊට පස්සේ ශරීරය නෑ සැහැල්ලු වෙනවා. ශරීරයක් කියලා එකක් දැනෙන්නෙම නෑ. ඒක අත්දැකීමක්නේ.
එහෙමයි
එහෙමයි. ඒක සමාධි වෙලා වෙන්නේ අත්දැකීම. ඒ අත්දැකීම් කියන්නේ බුදුදහම නෙවෙයි. ඇයි? අත්දැක්කේ කවුද? මමනේ.
එහෙමයි.
වෙන කවුරුවත් නෙවෙයිනේ නේද? දැන් මට දෙයක් ලැබුණා කියන්නේ තනිකර සත්‍යය දෙක්කි. ඒක අන්නේ තීරිතකේ කරපු දෙයක්. ඒක භාවනා කරන්න ගිහිල්ලා ඉතින් එක එක ඒවා අත්දකිනවා. ඒවට එක ඉතින් සම්බන්ධ කිරීමුත් තියෙන හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ඒ බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒක පෙන්වන්න නා නෙමෙයි කන්නේ තීර්ථක කළා බුදු කෙනෙක් පහළ වෙන්න කලින් ගොඩක් අය භාවනා කළා ඉරිදි බල ලැබුවා ඒක අපි බුදු දහම කියලා හිතාගෙන වචන ටික යොදාගත්තට බුදු දහම වෙන්නේ නැහැ එතකොට අර දේවතාව අහන්නේ මේ සත්‍යය උත්සාහ කරන්න ඕන මේ මොකද්ද හිස ගිනි ගත්ත කෙනෙක් ඇගිනි නිවන ලෙස උත්සාහ කරන්න ඕන කාමරාග දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා නෑ දේවතාවා එහෙම නෙමෙයි. ඉසගිනි ගත්ත කෙනෙක් ඇගිනි නිවන ලෙස උත්සාහ කරන ඕන සක්කාය දිට්ඨිය දුරු කරනවා. මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව ඕක දුරු කරන්නේ. කියන්නේ තමා බව. මා බව. ඒ හින්දා මේ අත්දැකීමකින් මේ මෙහෙම අත්දැක්ක කියන එක කවදාවත් බුදුදහම වෙන්නේ නෑ. එතකොට මේව නැහැ
කියලා. එතකොට අපි නිරෝධය කියන එක ડોක්ටර් දැන් එතකොට නිරෝධය කියන එකත් එකක් මේ නිරෝධය කියන එකත් අත්විඳින එකක් නෙවෙයිද එතකොට?
නෑ අත්විඳින එකක් නෙමෙයි. ඒක නිර්ආමිස කියන්නේ ඒකයි. ඒක සාක්ෂාත් වෙනවා මිසක් අත්විඳිනව නෙමෙයි. සාක්ෂාත් වෙන්නේ කොහමද? දුක පිරිසිඳ දැකීම. දුක්ඛං පරිඤ්ඤයං වීම තුල නිරෝධය සාක්ෂාත් වෙනවා. සාක්ෂාත් වෙනවා කියන්නේ මේ මම අත්දකින්නවා කියන එක නෙවෙයි. අපිට ඕක වචන වලින් තේරුම් ගන්න අමාරුයි. මම නෙමෙයි නම් කවුද ඕක අත්දැක්කේ කියලා ප්‍රශ්නේ එනවනේ. කවුද නිවන් දැක්කේ? මේකේ වැඩේ තියෙන්නේ මේ ප්‍රශ්නේ දෙන්නේ ඊතර වීමයි. හරි.
ඊතර වන්සර්.
ඊතර වන්සර්. ඊතර වන්සර් ඩොක්ටර් මේ අපි දැන් කොහොමද දැන් මේ ධර්ම ඉගෙන ගැනීමේදී ධර්මයට යොමු වීමේදී අර අපිට සාමාන්‍ය ජීවිතයේදී අපිට මේ අපේ තියෙන ගෝචරත්වය ඒක තුලම ජීවත් වෙන මිසක් අර මම වගේ කියන අදහස නැති කර ගැනීමේදී මූලික වශයෙන් අපිට මේ තථාගත ධර්මයට යොමු වීම සඳහා මුලින්ම මේ ශ්‍රද්ධාව කියන එක අවශ්‍යයි කියලා හිතුණා. මොකද එහෙම නැතුව අපිට මේ කොච්චර වුණත් මේ තථාගත ධර්ම අපේ සාමාන්‍ය ජීවිතේ අපි මම මගේ කියලා අරගෙන දේවල් තියනවා කියලා ඒ විදිහටම අබ්බැහි වෙලා ඉන්න ජීවිතයකට මේක අර කොච්චර ධර්මයේ වුණත් මුලින් ඒකට යොමු වීමක් ඇති වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්නමයි මේක තවත් දෙයක් දැනුමක් විදිහට ගන්නමයි ඇති වෙන්නේ. එතකොට එතනදී අපිට මුලින්ම මේක සඳහා ශ්‍රද්ධාව කියන එක අවශ්‍ය වෙනව නේද කියලා මට හිතෙනවා. පොඩ්ඩක් ඒක පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි.
ඔව් ඒක අවශ්‍යයි. දැන් ඔබතුමා ශ්‍රද්ධාව කියලා මොකක්ද අදහස් වෙන්නේ? ශ්‍රද්ධාව අවශ්‍යයි කියන්නේ මොකක්ද? ඒකෙන් අදහස්
ඊට මම අදහස් කළේ අපිට මුලින්ම මේ තථාගතය මේ කියන්නේ කල්යාණ මිත්‍රයා කියන දේත්ම සත්‍ය කියන වගේ අපි ඒ තුල පිහිට ගන්න ඕන. කල්යාණ මිත්‍රයා කියන්නේ බොරුවක් නෙවෙයි සත්‍යක්මයි කියන්නේ මේකට යොමු වෙන්න අවශ්‍ය මේක ගැන අපේ සාමාන්‍ය ජීවිතයේ තියෙන බැහැීම් වලින් තොරව මේ සඳහා යොමු වීමක් මුලදී අවශ්‍යයි. ඒ සඳහා ශ්‍රද්ධාව කියන්නේ කල්යාණ මිත්‍රයා කරේ තියෙන ශ්‍රද්ධාව කියන එක මම අදහස් කළේ.
මෙහෙමයි. එතකොට අපේ සාමාන්‍ය ජීවිතයේ අබ්බැහිවීම් වලින් අයින් වෙනවා කියන්නේ සීලය පැත්තනේ. අපි නරකයි කියලා සමාජයේ පිළිගත්තු ඒවායින් අයින් වෙයි. ඒක දැන් සම්මත සමාජයේ තියෙනවා මේවා වැරදි යොව කරන්න හොඳ නැහැ කියන එක. ඒක බුදු කෙනෙකුට කලිනුත් තිබුණා. පංච සීලය, ආජීවශ්‍රමක සීලය, මහා මාය දේවීන්ටන් ඒක පිළිපැද්දානේ බුදුහාමුදුරන්ට කලින්. ඒකට ඒවා සාමාන්‍ය සමාජයක තියෙනේ. සීලය කියන එක අවශ්‍ය වුණාට හොඳට තේරුම් ගන්න සීලයෙන් විතරක් මඟඵල ලැබෙන්නේ නැහැ. සීලය උදව් වෙනවා අපිවර අපාගත වෙන එක, කරදර වෙන එක, මේ වගේ දේවල් වලින් නවත්තලා අපිට දහම ඇහෙන්න, දහමේ යෙදෙන්න පරිසරය සකස් කරලා දෙන්න. ඊළඟට අපේ හිත නීවරණ වලින් අඩු කරන්න. අපි හොරෙන් හරි පවක් කරාම ඕක හිතේ වැඩ කරනවනේ, වෙන කවුරු හරි නොදන්නවා වුණා. එතකොට හිත විසිරෙනවා. හිත විසිරීම කියන එක දහම බුදුදහම ඇහෙන්න බාධාවක්. අර වික්ෂිප්ත සිතට දහම ඇහෙන්නේ නැහැ කියනවනේ. නීවරණ යටපත් වුණ සිතක් ඕන දහම ඇහෙන්න. මේ දහම පිටපත් කරන්නේ බුදුහාමුදුරුව කියන්නේ මොකද්ද කියලා ඇහෙන්න ශ්‍රුතය සඳහා. දැන් කල්යාණ මිත්‍රයා ධර්ම දේශනා කළාට අහන කෙනාට ඇහෙන්නේ නැහැ. තමන්ගේ හිත විසිරෙනවා. තමන්ගේ හිත සංසුම් වෙනවා. ඒකට සංසුම් මනසට ඊළඟට අපේ අදහස්වත් දාන්න නැතුව කියන දේ කියන විදිහටම ඇහුණොත් විතරයි ධම ඇහෙනවා කියන තැනට යන්නේ. ඒකට සීලය උදව් වෙනවා. ඒක ශ්‍රද්ධාවට වඩා ශ්‍රද්ධාව වුණෙන්නේ මොකටද? දැන් ඔබතුමන්ලා ඇයි මේ ධම හොයන්නේ? ඇයි මේ සාකච්ඡා කර කර මේ වෙලාව යොදාගෙන ඇයි මේක කරන්නේ? අන්න එතන තියෙන නේද ශ්‍රද්ධාව. මේකේ මොකක් හරි දිනනවා. මේක හොයන්න ඕන. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපිට සරණක් තියෙනවා. අර ඒ ප්‍රතිපදාවට වඩා මේක විමසන්නම ඕන කියන අදහස එන්නේ. දැන් වෙන දහමක් ඇහුණාට අපිට ක්‍රිස්තියානි හරි මුස්ලිම් හරි එකක් ඇහුණාට ඒක මෙහෙම විමසන්නේ නැහැනේ. මේක අමුතු දෙයක් තියෙනවානේ. නෑ එතන පේනව නේද ශ්‍රද්ධාව එන්නේ. එතකොට ධහම දැනගෙනම නෙමෙයි අපිට ශ්‍රද්ධාව. ඒ වුණාට මම අහන්න ඕන, බණ අහන්න ඕන, හැසිරෙන්න ඕන, විසන්න ඕන. ඒ මූලික ශ්‍රද්ධාව ඒ විදිහට එනවා. මේක බලන්න ධහම පැත්තටද එන්නේ කියලා. ආගේ හරි ප්‍රතිපත්තියක් අහලා ඒක කරන එක නෙමෙයි ශ්‍රද්ධාව කියන්නේ. දැන් අපි හිතමු දැන් සරල උදාහරණයක් ගන්නකො වෙජිටේරියන් වෙන්න කියන්නේ. වෙජිටේරියන් වීම බුදුහාමුදුරුවෝ කොහොමවත් තියපු දෙයක් නෙමෙයි. සමාජයේ යහපත් කියලා පිළිගත්තු එක. වෙජිටේරියන් වුණා කියලා නිවන් අවබෝධ වෙනවා සෝවන් වුණා වෙනවා කියලා කොහෙවත් නෑ. ඒ වගේ ඒක තමන් පරිස්සමින්, ඒ කියන්නේ ඒක වෙන්න එපා කියන එක නෙමෙයි. මේ සීලය රකින්න එපා කියන එක නෙමෙයි. ඒ සතුන් මරණ එක ඔය වගේ ගන්න පුළුවන්. එතකොට දැන් අපි ශ්‍රද්ධාවේ ඉතින් වෙනස්කම් වෙනවා ධර්මයේ අවබෝධ වෙන්න වෙන්න. අර ශ්‍රද්ධාව කොටස් තුනකට බෙදලා තියෙනවානේ. ඒවා ඒ ධර්ම දැක්මත් එක්ක වෙනස් වෙනවා. එතකොට අපිට නිවන පිණිස පිහිටන්නේ මොකද්ද කියන එකත් එක්ක තමයි යන්න වෙන්නේ. පෙරවන් සරණයි.
ශ්‍රද්ධාව ආවොත් 100ට 100ක් කල්යාණ මිත්‍රයාට නැමීම කියන එක සිද්ධ වෙනව නේද? එහෙම වුණොත් 99ක් නෙමෙයි 100ට 100ක්ම වගේ.
ඔව්, කවුද කල්යාණ මිත්‍රයා කියන්නේ?
බුදුහාමුදුරන්ගේ අවබෝධය.
අන්න එහෙම ගත්තොත් හොඳ. බුදුහාමුදුරුවෝ පෙන්නන දේ මතු කරලා දෙන නේද? එයාට විතරයි අපිට කල්යාණ මිත්‍රයා කියන්න පුළුවන් ගැඹුරු ඇතනේ. එන මොනවා කිව්වත් හොඳ දේවල් කියන අය ඉන්නවා. අපිට හොඳක් වෙන දේවල් පෙන්නන අය ඉන්නවා. ඒක නිකන් අර ලෝකෙට ඇති කල්යාණ මිත්‍රයන්. ඉතින් මේ මාර්ගය එක්ක බලනකොට කල්යාණ මිත්‍රයන් ඉන්නේ බුදු කෙනෙක් පෙන්නන ඊතර වෙන දහම මතු කරලා දෙන කෙනා ඉන්නවා. එරුවන් සර්.
එරන් සරණයි ડોක්ටර්. එතකොට ශ්‍රද්ධාව කියන එකෙත් එක එක මට්ටම් තියෙනවා. එහෙමනම් අපිට මුලදී දහමට යොමු වීමට අපිට තථාගතයන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. අපිට ඒ කල්යාණ මිත්‍රයා කවුද කියලා දන්නේ නැහැ. එතකොට අපේ ශ්‍රද්ධාව පරිපූර්ණ වෙන්නේ එහෙමනම් අපේ ඒ අවබෝධයේ තුලින් අවබෝධයේ වැඩි වෙන වැඩි වෙනවා. ශ්‍රද්ධාව පරිපූර්ණ වෙන්නේ දැන් තථාගතයන් වහන්සේ වුණත් මුලදී ධර්මයේ දේශනා කරන්න මන්දස්ථායි වුණාම සම්බුද්ධ භක්මනියා ඇවිල්ලා ආරාධනා කළාම උන්වහන්සේට කිව්වා ධර්ම දේශනා කරනකොට ශ්‍රද්ධාව බුධාරිත්වා කියලා කිව්වා. ඒක නෝන තියෙන අයට. එතකොට කොහොමත් එහෙමනම් ශ්‍රද්ධාවෙත් අර මූලික මට්ටමෙන් අපි ධර්මයට යොමු වෙනකොට අපිට ටික ටික ඒ ධර්මයේ ඒ ගැඹුරු තැනට යන්න තමයි ශ්‍රද්ධාව මට්ටම ටික ටික වැඩි වෙන. එතකොට ශ්‍රද්ධාව පරිපූර්ණ වෙන්නේ නම් අවබෝධය තුලින්මයි කියලා.
දැන් ඒ මූලික දහම අහන්න ශ්‍රද්ධාවක් ඕන. හැබැයි එතනින් එහාට දැන් ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාව වෙන්නේ කොයි වෙලාවෙද? සෝවන් වෙන්න ඕනනේ. බලන්න, ඒ සෝවන් කෙනාගේ ශ්‍රද්ධාව හෙල්ලෙන එකක් නෙමෙයි, ඒක අචල ශ්‍රද්ධාව. ඒ මොකක් එක්කද? අවබෝධය තුලනේ, සම්මාදිට්ඨිය එක්කනේ. ඒකට පුක්කුසාතිග එක බලන්න. මේ බුදුහාමුදුරුවෝ කියනවා එහෙම මොකුත් දන්නේ නැහැ නේ, නිකං කෙනෙක් එක්ක කතා කරනවා විතරයි. ඒකට දහම අවබෝධ වෙනකොට දකින්නකොට බලන්න ශ්‍රද්ධාව හැදෙන හැටි. බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ප්‍රශ්න කරනවා යන්න තීරතේ. කියන්නේ අද සිට දිවි හිමියන් වහන්සේ සරණ යන. ඒ මොකක් හින්දාද? අර හිතන විදිහ දර්ශනය වෙනස් වීමක් වෙනවා. දැන් දෙන්න එනකන් අපි ධර්ම හොඳට විමසන්න ඕන. අපිට එන අර්ථවල එන්නේ නැතුව එක්කෙනාගේ මතවල ඒවා එක තමයි හොයන්න වෙන්නේ. ඒ වෙලාවක් එනවා මේක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක හරියටම අවබෝධ නොවුණා මේක තමයි හොයන්න ඕනේ. එතකොට අපි අර වෙන පැති වලට යන්නේ එක වළකිනවනේ. ඒ ශ්‍රද්ධාව තමයි මුල් වෙන්නේ. මේ ශ්‍රද්ධාවේ අර කියුවා වගේ එක එක අවස්ථා තියෙනවා. පෙරවන් සරණ.
තිරුවන් සරණයි ડોක්ටර්. මේ සද්ධාව මූලික වුණාට පස්සේ සඳහන් වෙනව නේද මේ අපි ධර්මයේ තේරුම් ගත්තේ සද්ධාව රුචිය ආකාර ඒ වගේ අර කරුණ වගේක් කියලා ඒවයින් තොරව අපි ධර්මයේ තේරුම් ගත යුතුයි කියලා එහෙමත් සඳහන් වෙනවා නේද පොඩක් පැහැදිලි කරලා දෙන්න තිරුවන් සරණයි
මොකද්ද ඒකේ ඇයි මොකකින් තොරවද
නෑ නෑ සද්ධාව රුචිය ආකාර පරිවිතක්කේ පස්සේ ඒ අර සද්ධාව මූලිකව ආරම්භයේදී ඕන වුණාට ධර්මය තේරුම් ගන්නකොට අවබෝධ කරනකොට ඒවයි සද්ධාවෙනුත් තොරව තමයි ඒක තේරුම් ගත යුත්තේ කියලා එහෙම ධර්මයේ සඳහන් වෙනවා එහෙම එහෙම නේද තිරුවන් සරණයි
ඔව් ඔව් ඒ කියන්නේ සද්ධාව කියන එක ඒකත් අර තමන්ගේ අදහසක් වෙනවනේ
එහෙමයි
එක්කෙනාට වෙන වෙන ශ්‍රද්ධානි තියෙන්නේ නේද
එහෙමයි
ඒකත් ඒ සද්ධා කියන එක එතන දැන් මෙහෙමයි දහම හොයද්දි මතක තියාගන්න අපිට ඔය පහෙන්ම තමයි හොයන්න පුළුවන් සද්දා රුචි අනුතව ආකාර පරිවිතක්ක දිට්ඨි විඤ්ඤාණ සංකේත තමයි දහම වෙනසක් එතකොට දහමට අනුගත වෙනවා කියන්නේ ඒක හරියට ඒක ඇටහිලා ඒකට යොමු වෙනකොට තමයි ඒ පහ ඉක්මවන්නේ ඒක ඒ පහෙන් තරව අපිට කිසිම දෙයක් කරන්න හරි
එහෙමයි එහෙමයි
ඒකහන් ඒ දැක්ම තුල සිද්ධ වෙන දේ තමයි අර මාර්ගයට අනුගත වීම කියන්නේ ওই පහෙන් ඈතර වෙනවා හරි ඔත් තමයි
ඒක නිකන් පාරුව වගේ ඒ අර උපකාර වෙනව පස්සේ අත්තරින්න වෙනවා එහෙමද
ඔය එහෙම කියන්න පුළුවන් පස්සේ අත්තරිනවා කියුවට වඩා අත්තරෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ ඒ පහයි මම එනවා කියන්නේ අත්තරෙනවා
ඒ
කියන්නේ කල්යාණ මිත්‍රයා එක්කම තමයි එයාගේ ජන එකත් එක්කනේ දැන් අපේ වයිපක්වත් දාන්න බෑ
තේරුම් සරලයි සර් ශ්‍රද්ධාව පිළිබඳව කතා කරනකොට මේ තුන අදහසක් තමයි අපි සාමාන්‍යයෙන් ශ්‍රද්ධාව කියලා ගොඩක් වෙලාවට හිතෙනවා මේ අපි අර ධර්මයට යොමු වීම නැත්නම් ධර්මයේ කායින් හරි ඇසීම එහෙම නැත්නම් අපි බෞද්ධ වීම තුළ මේකට යොමු වීම කියන අදහසක් නමුත් මම හිතන්නේ එතන ශ්‍රද්ධාව කියන එක තියෙන්නේ ඕනේ අපිට මේ ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා ජීවිතේ ප්‍රශ්නෙට විසඳුමක් ඕනේ අන්නේ විසඳුම කොහෙන්ද ලැබෙන්නේ කියන යම්කිසි ඡායාවක් හර ලැබුණොත් තමයි එතෙන්ට තමයි අපි ශ්‍රද්ධාව තියෙන්නේ කියලා. ඒකට ජීවිතේ ප්‍රශ්නෙට උත්තරයක් විසඳුමක් වෙන්කෝ හම්බිනවා නම් ඒ හම්බෙන තල පිළිබඳ එතෙන්ට තමයි අපි හැමදෙස්සෙම ශ්‍රද්ධාව යොමු වෙන්නේ. එහෙම යොමු වීමේදී සමහරට අපේ ප්‍රශ්නෙට විසඳුම් හොයාගන්න අපි නිකන් වැරදි පැත්තටත් ශ්‍රද්ධාවක් ඇති වෙන්න පුළුවන් කියන අදහස. ඒක එහෙම හිතන එක නිවැරදිද කියලා අපි පොඩ්ඩක් විමසන්න
අවබෝධේ එක්ක තමයි ඒ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ. දැන් මූලික ශ්‍රද්ධාව තිබිලා ඒක අචල ශ්‍රද්ධාව වෙන්නේ අවබෝධෙත් එක්කනේ. මගපල ලැබීමත් එක්කනේ අචල ශ්‍රද්ධාව එතෙන්ට එනකන් ඒක සෙලවෙන ශ්‍රද්ධාව. ඒක එහෙම තමයි. අපිට දැන් මුලින් වැරදි එකකට ශ්‍රද්ධාව තියෙන්න පුළුවන්. ආයේ හරි එක අවබෝධ වෙනකොට ආයේ අපි කොහොම කිව්වද දැන් මුලින් ඔන්න එක හාමුදුරු කෙනෙක් ගහනවා, ඊළඟට තව හාමුදුරු කෙනෙක් ගහනවා, නැත්නම් එකෙන් එක පැන පැන අහනවා, ඔහොම ඔහොම යනවා. ඒකෙන් මං කියන්නේ එක්කෙනෙක්ගේ මේව අහන්න කියන එක. දහම තියෙන්නේ කතනද ඒකට තමන්ට වැටෙන්නේ කොහොමද? ඒකත් එක්ක අනේක හොඳයි. එතකොට මේ මම පොඩි අවබෝධයක් ගන්න කිව්වේ
ඒකෙන් හිතන්න එපා දැන් එක්කෙනෙකුටම යොමු වීම ශ්‍රද්ධාව කියන තැන මං ඉන්නේ නැහැ. දහමේ අර්ථය මතුවෙන්නේ කොතනද? එතනයි. ඒකයි මම ඉස්සෙල්ලා ප්‍රශ්නෙත් ඇහුවේ. ඒතර අපිට කියන කෙනා නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ ඒ කල්‍යාණ මිත්‍රයාට අනුගත වෙනවා කියනකොට පුද්ගලයා ගැන නෙමෙයි මේ කියන්නේ. බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරෝ තමයි පරම කල්‍යාණ මිත්‍ර. බුදුහාමුදුරන්ගේ දහම ඇහෙන්නේ කොතනද? අපිට කොහෙන් ඇහුණත් කමන්නේ. අහගෙන ඉන්න පුළුවන්. අනේ ඒ වගේ අදහසක් මේ ඉතින් මේක. මම වැරදියෙන්න පුළුවන්. ඉතින් මගේ තියෙන්නේ ඒ වගේ අදහසක්.
ඒවත් මූලිකව ධර්මය අහලා ප්‍රායෝගිකව යෙදෙන කෙනෙකුට කරන්න තියෙන දෙයක් අල්ලගෙන විමසීම තමයි. හැබැයි ඒ ඒ දෙයක් අල්ලගෙන විමසීමේ වැරද්ද දැක දැක යද්දි යම් කිසි මට්ටමකට එනවා. ඒ කියන්නේ එයි එතන උපරිමයකට එනවා ඒ සියල්ලෙම වැරද්ද දකින්නවා කියන තැන. එහෙම ආවට පස්සේ එයාට එතනින් එහාට නිතීම කියන එක නැවතීමක් වෙනව නේද? එතකොට ඒ කියන්නේ දෙයක් අල්ලගෙන විමසනවා කියන එකෙත් වැරද්ද දකින්නවා, නිතින්ම උපදවන ලද්දක් කියන එකෙත් වැරද්ද දකින්නවා. එතනින් එහාට එයාට නිතීම කියන නිතීමට උවමනාවක් යෙදෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ උවමනාවක් යෙදෙන්නත් දෙයක් ඒ කියන්නේ එතනත් ඒ කියන්නේ හිතීම කියන එකක් අවශ්‍යතාවයක් ඊට පස්සේ නැතුව යනවා නේද? හැබැයි මෙහිම වෙනසක් තියෙනවා නේද සර්? දැන් ඒ කියන්නේ tamamම විමසලා තර්ක කරලා ඒ ආපු හැම අඩියකම වැරද්ද දකිනවා. ඒ වැරද්ද තමයි දෙයක් අල්ලගෙන විමසීම කියන තැන. ඊට පස්සේ හිටි දැන් අපිට සර් කියලා තියෙනවනේ දැන් ප්‍රායෝගිකව විමසද්දී දෙයක් අල්ලගෙන විමසීමේ වැරද්ද කියලා. නමුත් ඒ වැරද්ද දකින්නකම් අපි කරන්නේත් ඒක තමයි. ඒ හින්දා ප්‍රායෝගිකව නිරන්තරව විමසීමක යෙදෙනවා. හැබැයි යම් මට්ටමකදී මේ විමසීම කියන එකේ අවශ්‍යතාවයක් නැතුව විමසීම නවතිනවා නේද කියනවා.
ඔව් නෑ අපිට දෙයක් අල්ලගෙන විමසනවා කියන්නේ වැරද්දක් නෙමෙයි. දෙයක් අල්ලගෙන තමයි විමසන්න තියෙන්නේ. ප්‍රායෝගික අත්දැකීමක්
එක්කනේ. ඔව් ඒක එහෙම තමයි.
ඔව් ඒක එක්ක තමයි විමසීම. නැත්නම් විමසන්න දෙයක් නෑ.
ඔව් සර් ඒක හරි.
මොකුත් නැතුව ඉන්න එක විමසීම නෙවෙයි කියන්නේ. ඒකයි අර අසඤ්ඤතඩේ පැත්තට යන්නේ. සංඥාවක් නැතුව ඉන්න එක. මේකේ ඒ සිද්ධ වෙනවා. සිදුවීම් තියෙනවා. එතකොට ඒක එක්ක අර අනුගත වෙනවා කියන එක එනවා නේද? ඒවා එක්ක. ඒ කියන්නේ දැන් ඇහෙන්න නැතුව ඉන්නවනේ මේ ඇසීම. හැබැයි අර පරණ ඇසීම නෙමෙයි. එතකොට ඒක වචනෙන් කියන්න ගියොත් කියාගන්න බෑ. මොකද ඒකේ අර සමාධියේ උපරිමයි මේකයි බොහොම කිට්ටුවෙන් යන්නේ. දැලිපිහියෙන් කිරිකනවා වගේ කියලා කියනවා. ඒ තුඩක් තුල ඇවිදිනවා වගේ තමයි. එක පැත්තක් හරි එක පැත්තක් වැරදි. මේ දෙක මොකද්ද කියලා තේරුම් ගන්නවා කියන එක දකින්නවා කියන එක ප්‍රඥාවෙම වැඩිවීමක් මිසක් වෙන විදිහක් නෙවෙයි. ඥානයක්ම විතරයි. වචනෙන් කොයි විදිහට විස්තර කළත් දෙකම සමානයි. තමන්ගේ සමාධිය වැඩිලා උපරිමයට අත්දැකීමයි අවබෝධේ, ඒ කියන්නේ රූපාවචර මට්ටමයි මේ දහම් අවබෝධේ වචනෙට නැගුවොත් දෙන්නම නගන්නේ එකම වචන ටික. ඉතින් ඒකයි මේක සියුම් කියන්නේ. අර අස්සලෝමෙන් අස්සලෝමිට විදින එක ලේසි. මේක ඊට වඩා සියුම් කියන්නේ දැන් තේරුම් ගන්න පුළුවන් ඇති. ඒකයි අපි කොච්චර අවබෝධ වුණත් දැනගත්තත් නැවත නැවත දහම අහන්න දහම් සාකච්ඡා කරන්න කියන්නේ ඒකයි. හරි. මේ පෙරුවන් සරණයි.
රවි මහත්මයා පෙරුවන් සරණයි. මට මේ පොඩි කාරණාවක් තියෙනවා. ඒක පැහැදිලි නැහැ. මම තෝරගෙන තියෙන විදිහ වැරදි එතකොට පැහැදිලි නෑ රවි මහත්මයා පොඩ්ඩක්. තථාගතයන් වහන්සේ සුත්තේ සුත්තමත්තම් භවිෂ්‍යති කියද්දී ඒ අදහස් කරපු එක මට තාම තේරෙන්නේ නෑ රවි මහත්මයා. දැන් මම මෙහෙම ඇහුවොත් දැන් බණ අහන වෙලාවක සුත්තේ සුත්තමත්තම් භවිෂ්‍යති ද කියලා ඇහුවොත්
නෑ බණ අහන වෙලාව සුත්තේ සුත්තමත්තම් භවිෂ්‍යති වෙන්නේ නෑ. එහෙනම් අහගෙන බණට තේරුමකුත් එනවා. ඒක කොහොමවත් සුත්තේ සුත්තමත්තම් නෙවෙයි. හැබැයි ඒ ඇහෙන දෙයට අනුගත වෙනවා කියනකොට ඊට වඩා වෙනස්. අපි අහන්නේ දැන් කතා කරන එකක තේරුම දාන්නේ අපේ අදහස එක්කම නෙමෙයි කියන්නේ මේකයි කියන. අපේ අදහස නෝදා ඒ අනුගත වෙනවා කියන එක අපිට බලෙන් කරන්න බෑ. ඒක තමයි අර සියුම් කියන්නේ. අපේ අදහස් වැටෙන්නේ නෑ කියන්නේ අනනුගත වෙනවා. අද්දාරු කියන සවාකාර පරිවිතක්ක වැටෙන්නේ නෑ කියන්නේ අනුගත වෙනවා. හරි. බණ ඇහුවා කියලා මේ අනිත් වැඩ නොකර බණ ඇහුවා කියන්නේ සුතේ සුතමත්තම් වෙන්නේ නෑ. ඒක අනිත් පැත්ත තමයි. අනිත් වැඩ කරන ගමන සුතේ සුතමත්තම් වෙන්න පුළුවන් අවබෝධයෙන් දර්ශනයට ආවනම්. හරියට පැහැදිලි ඇතිනේ.
මෙහෙම උත්තරේ මත බණ ඇසීමක් කියන එකක් තියෙන්න පුළුවන්.
පුළුවන්.
ඇසීම ඒක ඇසීමක්ද නැත්නම් බණ ඇසීමක්ද?
ඇසීම පමණක් වුණොත් බණක්වත් ඇහෙන්න විදිහක් නැහැ. ඔව්
ඒක තමයි.
බණ අවශ්‍ය නැහැනේ එතකොට. ඒ හික්මීමනේ. හැබැයි ඒ හික්මීමට එන්න අනිවාර්යෙන් බණ අහන්න ඕන.
ඔව් ඒකයි. නෝ දීපත් ඒ හික්මීමේ ප්‍රතිපදාවේ යෙදෙනව නම් බණ හෝ සින්දුව හෝ
අන්න
කියනකක් නේ.
අන්න හරි. කුරුල්ලෙක් කෑ ගැහුවද මට බෑන්නද හොඳක් කිව්වද බණක් කිව්වද නෙමෙයි. සුතේස සමත්තන් වෙනකොට ඒ ඔක්කොම නිකන් අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බ වගේ. ඒකට ප්‍රතිබිම්බ හැදෙන හැකියාවටයි සිහිය පිහිටන්න. ඇසීම කියන සිද්ධිය සකස් වීම. එතකොට මේක බනද මේක බණිනවද හොඳ දෙයක්ද නරක දෙයක්ද මොකක්වත් කතාවක් නැහැ. තේරෙනවද? ඒක හැබැයි ඒක හික්මීම මාර්ගය අනුගත වීම ඒක වැඩිම වගේ එහෙම ගන්න තියෙන්නේ. හරි. හොඳයි. පෙරුවන් සරණයි. එහෙනම් මම හිතනවා මට මේ සන්ධි වුණත් හොඳයි කියලා. මොකද මේ සිග්නල් නැති වෙන්න පුළුවන් මම මේ ගමන් කරන ගමන් ඉන්නේ. කාට හරි කැමති නම් ඉතින් ඔයගොල්ලෝ සාකච්ඡාව පවත්වාගෙන යන්න. අපේ සුනන්ද මහත්තයා සුනිල් මහත්තයා හැම ඉන්නවනේ. එහෙනම් හැමෝටම බොහොම පිං. මේ සාකච්ඡාවෙන් රස කරගත්තු කුසල් අපි මේවා අහගෙන ඉන්න සියලු දෙවිදේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. උන්වහන්සේලාට සතුටටපත් වෙන්න දිවි ඉසුරු වැඩි දියුණු වෙන්න ඉදුක් නිරෝගී භාවය ලැබෙන්න උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා මේ අපි හැමෝම පවුල් වල අයත් එක්කම ආරක්ෂා කරන්න අපිට යම් කිසි දුකක් කරදරයක් බාධාවක් නරකක් අපල උපද්දල් ලෙඩ දුකක් ආදී කිසියම් ස්වභාවික කරදරයක් ආදී කිසියම් දෙයක් වෙන්න තියෙනවා නම් ඒ සියල්ලංගෙන් අපිව ආරක්ෂා කරලා අපිට මේ ධහමේ යෙදෙන්න ධහම ඇහෙන්න කල්යාණ මිත්‍රයතුරු කරන්න තව තවත් අවස්ථාව සලසලා දෙන්න අපි හැමෝටම දෙවියන්ටත් ඇතුළු ඉක්මන් ධර්ම අවබෝධයේ පිණිසම ඉතින් සියල්ල හේතු වාසනා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
සරණයි සියලු දෙනාටම.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සියලු දෙනාට.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.